කවුරුත් සාධනා දෙයක් පවත්සන්න. වාසනාවන්ත කාර්මික පින්වතුනි, සද්ධර්මය ශ්‍රවණය කිරීමට ප්‍රථමව පංචශීලය සමාදන් වීම පිණිස සාදු කියලා නමස්කාරයේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිංචාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මංකදං, ධම්මං සවන කාලෝ අයං බදන්තා, ධම්මං සවන කාලෝ අයං බදන්තා, ධම්මං සවන කාලෝ අයං බදන්තා, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, අහං අවේරෝ හෝමි, අම්භ්‍යා පඤ්ජා හෝමි, අනීගා හෝමි, සුඛී අන්තානං පරිහරಂತಿ ති.
ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූත් ශාන්ත වූත් සම්බුද්ධ ශාසනයක් අභිමුවේහි තබාගෙන ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මයට අනුරූපව ප්‍රතිපත්ති දහරින් නැහැවෙන අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නය පෙරටුවේ තබාගෙන අද මේ ගුහයේ සිද්ධ කරන මහා සාරාණීය පින්කම මහා සත්පුරුෂ ධර්මතාවයක්. තමන් නමින් මිය පරලව ගියා වූ බෝධිසත්ව ගුණ ඇති රත්තරම් පියාණන් වහන්සේ වූ DW H අමරකෝන් දයාබර පියාණන් වහන්සේට, ඒවාගේම සේනානායක ඒ මෑණියන් වහන්සේට, ඒවාගේම තමන් නමින් මිය පරලව ගියා වූ සියලු ඥාතිහිත බන්ධු මිත්‍රාදී අරමුණු කරගෙන ඒ අයගේ ආයත ජීවිතයේ සුවපත් කිරීමේ බලාපොරොත්තුවෙන් මේ දුවාදරුව සිද්ධ කරන වාර්ෂික පින්කම් මාලාවයි මේ සිදුවෙමින් පවතින්නේ. ඒ වෙනුවෙන් සාමින් වහන්සේව මේ ගෘහයට වැඩම කරලා සබ්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන් අභිභවලා ධර්මදානයේ ජයගන්නා බව අපේ ජීවිත තුළින් මාර්ථකලා තිබෙන නිසා ඒ ධර්මදානමේ පින්කම සිද්ධ කරලා හෙට දිනේදී සංඝගත දක්ෂිණාවන් පූජා කරලා ඒ පියතුමාගේ ජීවිතයත් මෑණියන් වහන්සේගේ ජීවිතයත් ඒ වාගේම සියලු වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ගේ ජීවිතත් අපි හැම දෙනාටත් ස්වර්ග මොක්ෂ සම්පත් නෙලා ගැනීම පිණිසම මේ සියලු පුණ්‍ය සම්භාර ධර්මියෝ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා වන්නති කරමු. පින්වත්නි ස්වාමින් වහන්සේ අද ධර්ම දේශනා මාතුකා වශයෙන් තබා ගත්තේ මෙත්තානිසංස ධර්මතාවයක්. භාග්‍යවතුන් වහන්සේගේ ලෝතුරා දර්ශනය ප්‍රායෝගික ජීවිතයේදී අපට අත්හදා බලන්න පුළුවන්. ඒ වාගේම ඒ ජීවිතය අප ඒ ධර්මය අපේ ජීවිතයේ බවට පරිවර්තනය කර ගන්න කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. එසේ නැත්නම් පින්වත්නි න්‍යායාත්මක වශයෙන් මේ ධර්මය අසාගෙන ඒන් ප්‍රයෝජන නොලබා සිටීම ප්‍රඥා ගෝචර නොවන බවයි තථාගත දේශනාවේ සඳහන් වන්නේ. ඒ නිසා පින්වත්නි මේ ධර්මය හොඳින් අසා ගන්න කියලා සුනාත කියලා භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කළේ මේ ධර්මය හොඳින් අසා ගන්න. ඒ වාගේම දරාත මේ ධර්මය හොඳින් සිතේ දරා ගන්න. ඒ වාගේම චරාත ධම්මේ තමන්ගේ චරිතයට එකතු කර ගන්න කියන බව උන්වහන්සේ දේශනා කළා. එතකොට මේ ප්‍රායෝගික බුදුදහම අපේ ජීවිතයේ බවට පරිවර්තනය කරගත්හම ඒ උතුම් ධර්මයෙන් ලබනා වූ ditta dhamma vedaniya sanasilla අපට මෙලව ජීවිතේම ලබන්න පුළුවන්කම තිබෙන අතරම නිවන් දක්නා ජාති දක්වා මේ නිසා සුගති පරායන වූ ජීවිත ලැබමින් සුවසේ පාරමී ධම් පුරාගෙන අමා නිවනින් සැනසීමටත් මේ පුණ්‍ය ශක්තියේ ඒකාන්තේම උරුම වන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වත්නි ප්‍රායෝගික ජීවිතයේදී අපේ ජීවිත ධර්මයේ බවට පරිවර්තනය කර ගන්න කෙසේද කියන බව මේ දේශනාවෙන් අපට පැහැදිලි කර ගන්න පුළුවන්. පින්වත්නි ස්වාමින් වහන්සේ මාතුකා කරන ලද ගාථා ධර්මය පාලියෙන් ප්‍රකාශනයේ වුණත් එහි සිංහල තේරුම මම වෛර නැත්තේක් වෙම්වා, මම තරහ නැත්තේක් වෙම්වා, මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියන තේරුමයි. එතකොට පින්වත්නි තමන් නිදුක් වෙන, නිරෝගී වෙන, සුවපත් වෙන කෙනෙක් බවට පත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපි කල්පනා කළොත් ඒ ප්‍රාර්ථනාවකින් විතරක් ඉෂ්ට සිද්ධ කර ගන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. එතකොට බුදුදහමේ උගන්වන හැටියට අපේ මෙලව ජීවිතයේ විතරක් නෙමෙයි සුවපත් භාවයට පත් වෙන්නේ. අපි හැම දෙනාගේම ජීවිත නිවන් දක්නා ජාති දක්වා සුවපත් විය යුතු බව තථාගතයන්න් වහන්සේගේ ඉගැන්වීමයි. එතකොට මේ ජීවිතේ පමණක් නොව නිවන් දක්නා ජාති දක්වාම අපේ ජීවිතේ සුවපත් කරගන්න, ඒ වාගේම නිරෝගී කරගන්න, ඒ වාගේම මේ දුකෙන් නිදහස් වෙන්නට නම් අප මොන වාගේ ක්‍රියා මාර්ගයකට එළඹිය යුතුද කියන බව තථාගතයන්න් වහන්සේ දේශනා කළා. එතකොට තමා නිදුක් වෙන, නිරෝගී වෙන, සුවපත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඉස්සල්ලාම් පින්වත්නි තමාට තමා මෙත් වඩා ගත යුතුයි. තමාට තමා ආදරය කරන කෙනෙක් බවට පත් විය යුතුයි. ඒ වාගේම තමන්ට දුකක්, කරදරයක්, හිංසාවක් නොවන කෙනෙක් බවට පත් වෙන්න තමන්ගේ ජීවිතේ සකසා ගන්න ඕනේ. ඒකයි මෛත්‍රී භාවනාවේ මූලික අභ්‍යාසයේ තමයි පින්වත්නි සීලය. යම් කෙනෙක් සතුන් මරන්නේ නැත්නම්, සොරකම් කරන්නේ නැත්නම්, කාමී වරදවා හැසිරෙන්නේ නැත්නම්, බොරු කියන්නේ නැත්නම්, රාමිර පාවිච්චි කරන්නේ නැත්නම්, ඔහුගේ ජීවිතය සැබෑ ලෙසින්ම මම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන උතුම් මෛත්‍රී ආනිසංසය තමන්ගේ ජීවිතේට ඒ පංච සීලය රැකීමෙන්ම ලැබෙනවා පින්වත්නි. මේ සීලය තමන්ගේ ජීවිතේ සුවපත් කරන්න, එහෙම නැත්නම් තමන් නිදුක් වෙන, නිරෝගී වෙන, සුවපත් වෙන කෙනෙක් බවට පරිවර්තනය කරගන්න ලැබෙන්නේ ඒ සීලාදී ගුණධර්ම ධම්මානුධම්ම ප්‍රතිපත්තියට එකතු කළා ජීවිතය තුළ වඩා ගැනීමෙන්. ඒ වාගේම පින්වත්නි තමන් සුවපත් වෙනවා වගේම තමන්ගේ මව් දෙමාපියෝ, වැඩිහිටියෝ, ගුරුවරයෝ, ඒ වාගේම අපි ජීවත් වෙන සමාජය, ඒ වාගේම අපි ජීවත් වෙන රට, අපි ජීවත් වෙන ලෝකය, මේ සෑම ධර්මතාවයකට තමන්ගේ මෙත්සිත වැඩෙනවා නම් පින්වත්නි මොනතරම් සැනසිලිදායක ජීවිත ගමනක් අපට ගෙවා ගන්න පුළුවන්ද කියලා හිතා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්වත්නි මේ උතුම් මෙත් වඩන ධර්මතාවය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පරයන්ක භාවනාවක ඉඳලා විතරක් මේ භාවනාව කරන්න අවශ්‍ය නැහැ කියලා. සමහරක් වෙලාට මේ දායක මව්පිය දූ දරුවන්ට සාමින් වහන්සේ මේ භාවනාව යෝජනා කළොත් හුඟක් අය කියන්න පුළුවන් සාමීනි අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. එහෙම නැත්නම් භාවනාව සඳහා අපේ සිත මෙහෙම ගන්නවා කියන්නේ බොහෝම අමාරු දෙයක් කියලා. අපි හරියට යන්ත්‍ර සූත්‍ර වගේ ජීවිතයේ තුල මහා වේගයෙන් ගමන් කරන පිරිසක් කියලා. ඒ වාගේම සමහරක් අය කියන්න පුළුවන් සාමීනි එහෙම අපිට කාලය යොදවා ගන්න ආසාවක් නැමැත්තක් අප තුල තිබ්බත් මේ භාවනාව සඳහා ඉරියව් පවත්වන්න හරිම අමාරුයි සාමිනේ. එක තැනක වාඩි වෙලා ඉන්නකොට අතපය දෙන්න පටන් ගන්නවා. ඒ නිසා භාවනා කරන්න ගොඩාක් අය පින්වත්නි ගොඩාක් මානසික වශයෙන් පසුබාන තත්වයක් තියෙනවා. නමුත් මේ මෛත්‍රී භාවනාව කරනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරනවා නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ කියලා. ඉඳිනකොට, හිඳිනකොට, කතා කරනකොට, ඇවිදිනකොට, සායනය කරනකොට මේ සෑම ඉරියව්වකදීම පින්වත්නි මෛත්‍රිය වඩන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ මෛත්‍රිය තමන්ගේ ජීවිතේ පුරාම මෙන්ම මුළු ජීවිත කාලයේ මුළුල්ලෙහිම අපිට මෛත්‍රිය වඩන්න පුළුවන්කම ලැබෙනවා නම් තමන් නිදුක් වෙන, නිරෝගී වෙන කෙනෙක් බවට පත් වෙනවා සේම තමන්ගේ ළඟ ඉන්න තමන්ගේ මව් දෙමාපියෝ, ඒ වාගේම තමන්ගේ ඥාති හිත බන්දු මිත්‍රාදී අසල් වාසීන්, ගම් වාසීන්, රට වාසීන්, ලෝක වාසීන්, අන්‍ය ලෝක වාසීන් මෙන්ම දස දිසා වාසී සියලු සත්ත්වෝම සපිරිවරින් නිදුක් වෙනවාට කිසිදු සැකයක් නැහැ. ඒ නිසා මේ මව්පිය දූ දරුවන්ගේ ජීවිතවලටත් මේ මෛත්‍රී භාවනාව ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න පින්වත්නි උත්සාහවන්ත වෙන්න ඕනේ. උදේට අවදි වුණාට පස්සේ ඇත්තටම පින්වත්නි අදිෂ්ඨාන කරගන්නවා නම් අද දිනේ පුරාම මාගේ සිත, කය, වචන යන මේ තිදොර ඇත්තටම මෛත්‍රී සාගත සිතිවිලි ඇතිව, මෛත්‍රී සාගත කටයුතු ඇතිව මෛත්‍රී සහගත වචන ඇතිව මගේ ජීවිතේ ගත කරනවා කියලා. ඒ වාගේම රාත්‍රී නිින්දට යන ප්‍රථම අද මාගේ ජීවිතේ ගත වුණේ කොයි වගේ ආකාරයකටද කියලා අර මෛත්‍රී ආවර්ජනීය ධර්මතාවයක් සිද්ධ කරන්න පුළුවන් නම් ඇත්තටම පින්වත්නි මුළු ජීවිතේම මෛත්‍රී භාවනාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. එතකොට ඔබේ ජීවිතේ විවිධාකාර වෘත්තීන් ඔබ දරන්න පුළුවන්. ඔබ අම්මා කෙනෙක් නම් අම්මා කෙනෙක් හැටියට දරුවන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්නේ කොයි ආකාරයෙන්ද කියලා අපට ප්‍රගුණ කරන්න පුළුවන්. ඔබ ස්වාමි දියණියක් නම් ඔබේ ස්වාමි පුරුෂයා කෙරෙහි මෛත්‍රිය දක්වන්නේ කොයි ආකාරයටද කියලා පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඔබ ස්වාමි පුරුෂයෙක් නම් ඔබේ ස්වාමි දියණියට මෙත් වැඩින්නේ කොයි ආකාරයෙන්ද කියලා අපිට සිහිපත් කරගන්න පුළුවන්. ඒ වගේම ඔබ තාත්තා කෙනෙක් නම් තාත්තා කෙනෙක් හැටියට මගේ දරුවන්ට මෛත්‍රිය වැඩෙන්න ඕනේ කොයි ආකාරයටද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. ඔබ සමාජයේ විවිධ තනතුරු දරනවා ඇති. ඒ හැම දරන තනතුරකින්ම පින්වත්නි මෛත්‍රිය තමන්ගේ ජීවිතේ බවට පරිවර්තනය කරගෙන අනන්ත ලෝක සත්වයාට හිතසුව පිණිස මේ ධර්මතා වඩන්න පුළුවන්කම තියෙනවා. අද මේ මව්පිය දූ දරුවෝ මේ මෙත්තානිසංස කොයිතරම් වැඩෙනවාද කියලා කියතොත් අප නිදුක් වෙනවා, නිරෝගී වෙනවා, සුවපත් වෙනවා. සේම අප නමින් මිය පරලොව ගියා වූ ඒ දයාබර පියාණන් වහන්සේට, ඒ වාගේම අප නමින් මිය පරලොව ගියා වූ ඒ දයාබර මෑණියන් වහන්සේටත් උන් මිය පරලොව ගියත් ඒ දෙමාපියන් අපට කළ කෘත්‍ය උපකාර සිහිපත් කරලා මගේ තාත්තා අම්මා සපිරිවරින් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මහා මෛත්‍රී භාවනාවේ ධර්මතාවයක් මේ ඉෂ්ට සිද්ධ කරන්නේ. ඒ නිසා පින්වත්නි මෙසේ මෛත්‍රිය දීර්ඝ කාලයක් වඩනකොට මෛත්‍රී භාවනාව තමන්ගේ ජීවිතයේ යථාර්ථයේ බවට පත් වෙනවා. මේ මෛත්‍රීන් තොර කිසි දෙයක් අපේ ජීවිතය තුළ වෙන්නේ නැහැ කියන මානසික අභ්‍යාසයක් අපිට ලැබෙනවා. එහෙම භාවනා කරන පින්වතුන්ට, එහෙම මෛත්‍රිය ධම්මචින්තාවක් හැටියට වඩනා වූ පින්වතුන්ට ලැබෙනා වූ ආනිසංස 10ක්, ඒ වාගේම පරලොවට එක ආනිසංසයක් වශයෙන් ආනිසංස 11ක් සඳහන් මෙත්තානිසංස සූත්‍රය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. ඉතින් ඇත්තටම පින්වත්නි මේ මෙත්තානිසංස සූත්‍රය කියවා බලනකොට අපට තේරෙනවා ඒ ප්‍රායෝගික මෛත්‍රී භාවනාව නිසා කොයිතරම් ආනිසංස ජීවිතයට එකතු වෙනවාද කියලා. එතකොට භාවනා කරන ස්වාමින් වහන්සේලා හැටියට අපි පින්වත්නි ජීවිතයේ මේ හැම ධර්මතාවයක්ම අත්දකලා තියෙන්නේ. ඒ අත්දකපු ධර්මතාවල බාහිර පුහුණුව, ඒ වාගේම ප්‍රායෝගික පුහුණුව තමන්ගේ ජීවිත තුළට ලබාගෙන ලැබුවා වූ අත්දැකීමුත් මේ මහා මෛත්‍රී විවරණයට හේතුවක් වෙනවා. ඒ නිසා පින්වත්නි මේ මෛත්‍රී භාවනාව වඩනා වූ කෙනාට ලැබෙන ආනිසංස 11ක්, මෙත්තානිසංස සූත්‍රයේ තියෙනවා ආනිසංස 10ක්, මෙලව ජීවිතේට ආනිසංස 1ක්, පරලොව ජීවිතේට. එතකොට පින්වත්නි අපි සලකා බලමු මේ මෙත්තානිසංස වැඩෙනකොට අපේ ජීවිතේට ලැබෙන ආනිසංස මොනවාද කියලා. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුඛං සුපති සුඛං පටිභුජ්ජති නපාපකං සුපිනං පස්සති කියලා. මේ මෛත්‍රිය වඩනා වූ කෙනාගේ සිත සමාහිත සිතක්, ඒ වාගේම සංසුන් වූ සිතක්, ඒ වාගේම දුකෙන් තොර සිතක් බවට පත් වෙන නිසා ඒ කෙනාට සුවසේ නිින්ද යනවා, සුවසේ අවදි වෙනවා, භයානක හීනයක්වත් පේන්නේ නැහැ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඇතටම මේ මහත්මාත් වෛද්‍යතුමෙක් හින්දා ස්වාමින් වහන්සේට වඩා අත්දැකීම් තියෙනවා නින්දයන් නැති අය කොයි තරම් බෙහෙත් ගන්න එනවාද කියලා, නේද? ඒ කියන්නේ ප්‍රති කොච්චර බොන මිනිස්සුයෝ ඉන්නවද තමන්ගේ නින්ද සුවසේ ගත කරන්න කියලා. නමුත් පින්වත්නි මේ මෛත්‍රී භාවනාව පුරුදුතාවයක් හැටියට වඩනවා නම් සුවසේ නින්ද යන්නේක හේතුවක් වෙනවා කියලා. දැන් ඉස්සර අපේ අම්මලා අපි පුංචි කාලේ එහෙම නැත්නම් ගමක ගොඩ කාම්ම තාත්ත කෙනෙක් වුවද වැඩි අධ්‍යාපනයක් ලැබලා නැති වුණත් ඒ අම්මා දරුවන්ට කියනවා පුතේ නිදා ගන්නකොට පන්සිල් සමාදන් වෙලා නිදා ගන්න. ඒ මොකද පන්සිල් සමාදන් වන්නේ පන්සිල් සමාදන් වීම තුලින්ම ලැබෙන චිත්ත ඒකාග්‍ර භාවය. එහෙම නැත්නම් මානසික රැකවරණයම ඒ සුවසේ නින්ද යන්න හේතුවක් වෙනවා කියලා. ඒ වාගේම සමහරක් වෙලාවට කියනවා කරණීය මෙත්ත සූත්‍රය කියලා නිදා ගන්න කියලා. ඒ මොකද පින්වත්නි මෙත්තානි සංස විවරණයක් කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා. ඒ නිසා සංසිඳුණු මානසික මට්ටමකින් නිදා ගන්නා වූ කෙනාට සුවසේ නින්ද යනවා, සුවසේ අවදි වෙනවා, භයානක හීනයක්වත් පේන්නේ නැහැ කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සාමින් වහන්සේලාට උව දද්දකීම් තියෙනවා. දැන් ওই පොහෝ දින වැඩසටහන් වලට එහෙන් විහාරස්ථාන වලට වැඩම කළා. භාවනා වැඩසටහන් තියෙනකොට එතනින් 50%ක්ම පින්වත්නි නිදි. ඉතින් එහෙම නිදි වුණාට අපි සතුටු වෙනවා. මොකද මේ සුවසේ නිින්ද යන එක ලේසි වැඩක් නෙමෙයි. ඇත්තටම gederi ඉන්නකොට එහෙම නිින්ද යන්නේ නැතුව ඇතිනේ නේද? අර බණපද ඇහෙනකොට හිත සංසුන් වෙනකොට ඇත්තටම පින්වත්නි එහෙම නිින්ද යාමට හේතුවක් හැදෙනවා. ඉතින් ඇත්තටම දැන් සමහරක් වෙලාවට ගොඩාක් සීල සමාදාන වලට ගිහිල්ලා බලනකොට ඒ හතර පොයෙටම සිල් ගන්නවට තමයි පින්වත්නි ගොඩාක් ඉවසන්න අමාරු. ඒ කියන්නේ gedara ආවට පස්සේ ගොඩාක් කේන්ති යන්නේ සමාජයේ දිහා බැලුවාම ගොඩාක්ම කේන්ති යන්නේ සිල් සමාදන් වෙනාට. ඒ මොකද කේන්ති යන්නේ භාවනා කරන වෙලාවට පින්වත්නි නිදා ගන්නවා. නමුත් අවුරුදු 3-4 සමහරක් වෙලාවට අවුරුදු 40-50 සීල සමාදාන වලට සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් පින්වත්නි හිත වඩලා නැහැ. ඒ හිත වඩන වෙලාවට නිදාගත්තාම ප්‍රායෝගික පුහුණුවක් Tamanට ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ පළවෙනි ආනිසංස තුල අපේ ජීවිතයට එකතු කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා. ඊළඟට තියෙනවා පින්වත්නි මනුස්සානම් පියෝ හෝති. මේ මනුෂ්‍යයන්ගේ ප්‍රියභාවය ලබන්න මේ මෛත්‍රිය බොහෝ සෙයින් උපකාරක ධර්මයක් බවට පත් වෙනවා කියලා. මේ මව්පිය දූ දරුවෝ දන්නව අත්දැකීමෙන්ම මේ අපි ජීවත් වෙන ගම් දනව්වල සමහරක් මනුෂ්‍යයන්ගේ චරිත දිහා බලනකොට අනුන්ට දුකක් කරදරයක් කරන්න, අනුන්ට දුකක් විපතක් වුණාම hina වෙන්න, අපහාස කරන්න, නිඳා කරන්න බලාගෙන ඉන්න මනුස්ස ජීවිත තියෙනවා. නමුත් පින්වත්නි එවන් මනුස්ස ජීවිතයක් අපි උදෑසනකාරී දැක්කොත් අපි කියනවා ආපෝ අද මුළු දවසම ඉවරයි, මොකද අහවලාව දැක්කේ කියලා. ඒ මොකද චරිතයෙන් පින්වත්නි හීනභාවයට පත් වෙච්ච දුස්සීල, ඒ වගේම කවරක් කෙරෙහි හෝ මෛත්‍රී වඩන්නේ නැති මිනිස්සු දැකීම හෝ මහා ප්‍රිය ධර්මතාවයක් කියන බව අපේ හදවතට දැනෙනවා. එසේ නමුත් පින්වත්නි යම් කෙනෙක්ගේ දුකක් කරදරයකදී පිහිට වෙන, ඒ වගේම සෑම සත්වයෙක් කෙරෙහිම මෛත්‍රී දක්වන සත්වයන්ට පින්වත්නි මේ මෛත්‍රී ආනිසංශ වශයෙන් මනුස්සානම් පියෝ හෝති, මිනිස්යාගේ ප්‍රියභාවය ලැබීමට හේතුවක් වෙනවා කියලා. එතකොට පින්වත්නි දැන් අපි ඔය සාමාන්‍යයෙන් අද සමාජයේ දිහා බලනකොටත් ඔය ප්‍රසිද්ධ විශාල වශයෙන් පිරිසේක රාශී කරගෙන ඉන්න දේශපාලනඥයන්ට, ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට, ඒ වාගේ අයට අපි සාමාන්‍යයෙන් බණිනවනේ. ඒ බැන්නට පින්වත්නි එයාට පිරිස් බලයේක රාශී වෙලා තියෙන්නේ මොන හේතුවක් නිසාද කියලා කල්පනා කරලා බලනකොට පෙර ආත්ම භාවයකදී උනාත් මේ මෙත්තානිසංස ධර්මතා වඩීමේ ආනිසංස හැටියට තමයි ප්‍රියභාවය, මිනිස්යාගේ ප්‍රියභාවය ලැබීමට හේතු ඇති වෙන්නේ. නිසා යම් කෙනෙක් මිනිස්යාගේ ප්‍රියභාවය ලැබීමට කැමැති වනවා නම් මෙත්තානිසංස වඩන්න කියන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට තියෙනවා පින්වත්නි අමනුස්සානම් පියෝ හෝති. මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රියභාවය ලබන්න හේතු වෙනවා කියලා. ඒ කියන්නේ පින්වත්නි අමනුෂ්‍යයන් කියන්නේ මනුෂ්‍ය නොවන සෑම කෙනෙක්ම අමනුෂ්‍යෙක් වෙනවා. එතකොට තිරිසන් සතෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා, දෙවියෙක් වේවා, නාගයෙක් වේවා, මේ හැම කෙනෙක්ම පින්වත්නි අමනුෂ්‍ය ගණයටයි වැටෙන්නේ. එතකොට මෙත්තානිසංස වඩනා වූ කෙනාට මේ අමනුෂ්‍යයන්ගේ ප්‍රියභාවයක් ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. දැන් සාමින් වහන්සේලාගේ ජීවිතවල මේ අද්දකීම් පින්වත්නි බහුලව තියෙනවා. මොකද සාමින් වහන්සේ ආරණ්‍ය ගත වෙලා මහණගුණේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනේදී. ඉතින් එතකොට ඒ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනේ පිහිටලා තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ යාල කුමන අබේ භූමි මැද්දේ. ඒ කියන්නේ පානම අන්තිම සිංහල ගම්මාන ඉඳලා කිලෝමීටර් 10ක් මහා වනපෙත ඇතුළට. එතකොට පින්වත්නි මහා වනපෙතේ ඉඳලා කිලෝමීටර් 10ක් වෙනකම් මනුස්ස වාසයක් නැහැ. එතකොට පින්වත්නි සාමාන්‍යයෙන් කුටියකින් එළියට එනකොට පින්වත්නි වලහෙක්ව සම්මුඛ වෙන එක, එහෙම නැත්නම් දිවියෙක්ව සම්මුඛ වෙන එක, එහෙම නැත්නම් අලියෙක්ව සම්මුඛ වෙන එක, එහෙම නැත්නම් තමන්ගේ කුටිය ඇතුලේ නාගයෙක්, එහෙම නැත්නම් විශාල විසගොහර සර්පෙක් ඉන්නවා කියන එක ඒ භික්ෂූන් වහන්සේලාට පින්වත්නි සාමාන්‍ය දෙයක්. ඒ ඇත්තටම අපේ ජීවිත අවුරුදු 20ක් 25ක් ස්වාමින් වහන්සේ ඒ ආරණ්‍ය වාසයේ ගත කළා. දැන් මේ නගර වාසයේ ගිලන් භාවයට පත් වෙලා නිසා වැඩ ඉන්නේ. ඒ ඇත්තටම පින්වත්නි දැන් මගේ ජීවිතේත් මම ලබලා තියෙන අත්දැකීම් තුළ වළහව මට 15 සැරයක් මෙහෙම ජීවමානව ඉස්සරහට හම්බු වෙලා තියෙනවා. කොටියාව නම් 4 සැරයක් වගේ හමු වෙලා තියෙනවා. අලියාව 100,000 වාරයක් මට හමු වෙලා තියෙනවා. ඒ වගේම සර්පයෝ දහස් ගණන් අපේ සම්මුඛත්වයට ඇවිල්ලා තියෙනවා. සමහරක් වෙලාවට මිනිස්සු කියනවා නේද, දිමි මකුලවා කියන සතා ටග්ගාල පොරව ගහට ගහන වේගෙන් ඇවිල්ලා කාලා නැවත ගහට යනවා කියලා. නමුත් පින්වත්නි දිමි මකුලෝ වගේ සතුන් සමහරක් වෙලාවට අපේ චීවරේ ඉඳලා, එහෙම නැත්නම් අපේ පයේ ඉඳලා අපි අත මේ අල්ලල පැත්තකට දාපු අවස්ථා බොහෝ තියෙනවා. එතකොට පින්වත්නි මේ මෙත්තානිසංස වඩනා වූ කෙනාට පින්වත්නි අර අමනුෂ්‍ය ධර්මතා වලින් කිසිම විපතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ මහා ධර්මතාවය සාමින් වහන්සේලාගේ ජීවිතයත් විඳලා තියෙනවා. එතකොට පින්වත්නි සතුන් පවා සම්මුඛ වෙච්ච වෙලාවේදී කරුණාවෙන් කතා කළා බුදුබණ බුදුගුණයක් කියනකොට ඒ බුදුගුණය අසාගෙන අපිව මගහැරලා යන අවස්ථා පින්වත්නි බොහෝ තියෙනවා. ඇත්තටම ඒ තථාගතයන් වහන්සේගේ සජීවී ධර්මයේ අද්දකීම මහා විශ්මිත කරමින් පින්වත්නි කියන අර මහා වනගොහර ඒ සිව්පාගත සිරක්ෂීන සිත පවා පින්වත්නි මේ මහා කරුණාවට මෛත්‍රියට අවනත වෙන අන්දම මහා පුදුම ධර්මතාවයක්. දිනක් සාමින් වහන්සේට මතකයි, අපි මේ වනාන්තර සේනාසනේ වැඩ ඉන්නකොට ඒ ධර්මතාවයේ තුල පින්වත්නි හැන්දෑවක අපි බුද්ධ වන්දනා කරනවා. එදා රජ කාලේ හැදුව විශාල බුද්ධ ප්‍රතිමාවක්. ඒ ප්‍රතිමා වැලි මලුව කැලේට විවෘත කරලා හදලා තියෙන්නේ. ඒ ඇත්තනම අපි හැන්දෑවේ බුද්ධ වන්දනා කරලා ඉවර වෙලා වතපිරිත කියනවා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ තවත් තරුණ ස්වාමින් වහන්සේ නමකුත් වායසක ස්වාමින් වහන්සේ නමකුත් අපි තුන්නම වැලි මලුවේ පින්වාත්මි පත්කඩේ එලාගෙන බුද්ධ වන්දනා කරලා වතපිරිත කියනකොට අපි තුන්දෙනාගේම කටහඬ එකාකාර වැහුණත් සල්ප වේලාවක් යනකොට අර වයසක සාමීන් වහන්සේගේ කටහඬ අර පරිත්‍ර දේශනාවෙන් ගිලිහිලා යන බවක් සාමීන් වහන්සේට දැනුණා. ඉතින් නිද්දක පියාගෙන කවුරුත් පිරිත් දේශනා කරපු නිසා අපි කවුරුත් ඒ බව දුටුවේ නැහැ. නමුත් මේ සාමීන් වහන්සේගේ කටහඬේ දුබලභාවය ඇති වෙනකොට සාමීන් වහන්සේ නිද්දක ඇරලා බැලුවා, මේ සාමීන් වහන්සේ ඇයි එහෙම පිරිත් කියන්නේ ති තත්ත්වෙ වගේ සිත ඇති කරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ සාමීන් වහන්සේ නිද්දක ඇරලා බලනකොට පින්වත්නි අඩි 12ක් විතර දිග මහා නාග මාපිලේ මේ සාමීන් වහන්සේගේ උකුල මතින් අනිත් පැත්තට මාරු වෙනවා. ඇත්තටම අර සාමීන් වහන්සේ එතකොට මේ නාග මාපිලාගේ හිස පැත්තත් ශරීරේ පසු කරගෙන ගිහිල්ලා, ඉතින් මං කියුවෙත් සාමිනි ඔහොම මේ ඉන්න මොකක්වත් කරන්න එපා, එයාගේ පාඩු හැමම යයි කියලා මාරු වෙලා. එතකොට අපිට තේරෙනවා මේ වාගේ ජීවිත අත්දැකීම් අපේ ජීවිතය තුළ ලබනකොට පින්වත්නි ඒ අත්දැකීම් තුළ මහා පුදුම මෛත්‍රී ධර්මතාවයක් සිතේ වැඩෙනවා. ඒ වාගේම සාමීන් වහන්සේලා හැටියට උදේ දිවාරය කන්ද පිරිත දේශනා කරමින් ඒ කන්ද පිරිතෙත් තියෙනවා පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මාමං අපාදකෝ හිංසි මාමං හිංසි විපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි බහුප්පදෝ කියලා එක් යාන්නේ කකුල් නැති උරගාන සතුන්ට ඒ වාගේම දෙපා සතුන්ට ඒ වාගේම සිව්පා සතුන්ට ඒ වාගේම බහුපාද සතුන්ට බොහෝ පාද තියෙන සතුන්ට මාගේ මෛත්‍රියයි කියලා උන්වහන්සේ දේශනා කරනවා මේ දේශනාවන්ගේ ධර්මතා බලනකොට පින්වත්නි ඒකාන්තයෙන්ම අර තිරිසංගත සත්වයන්ගෙන් පවා කිසිදු හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ කියන බව ස්වාමින් වහන්සේලා ජීවිත අත්දැකීමෙන් ලබලා තියෙනවා. එතකොට පින්වත්නි මේ ධර්මතාවය තුළ අමනුස්සානම් පියෝ හෝති කියන தත්ත්වේ තිරස්කීනගත සත්වයා පමණක් නෙමෙයි දෙවියන් බ්‍රහ්මයන් පවා පින්වත්නි මේ මහා ධර්මතාවයට එකතු වෙනවා. ස්වාමින් වහන්සේට මතකයි මායේ සේනාසනේ ඉඳලා සිංහරාජ අඩවියේ පූජාලෙන ආරණ්‍ය සේනාසනය කියලා ආරණ්‍ය සේනාසනයක් ගොඩනැගුවා. ඉතින් මේ මහා ගල්ලෙනක් අරමුණු වෙලා තමයි ස්වාමින් වහන්සේ ඒ සෙනසුනට වැඩම කළේ. ඉතින් ගමේ ඉඳලා කිලෝමීටර් 3මාරක් මහා වනපෙතේ ඇතුළට ගියාම තමයි මේ ගල්ලෙන හම්බ වෙන්නේ. ඉතින් පින්වත්නි මේ ගල්ලෙන සමාන්තර ගම්මාන එක ප්‍රදේශයකට තියෙනවා, අනිත් ප්‍රදේශයට බදුරුලිය ඒ පැත්තෙන් එන්න පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් අපි මේ ලෙනට වඩිනකොට හඳුනන්නේ පින්වත්නි එක ප්‍රදේශයක දායක පිරිසක් විතරයි. එසේ නමුත් අනිත් ප්‍රදේශයේ දායක පිරිසත් හඳුනා ගැනීමට අවශ්‍ය වෙන නිසා ඔවුන්ගේ සම්බන්ධතාවයේ සෙනසුනට වඩා උවමනා කරන නිසා ස්වාමින් වහන්සේ දා හවස බුද්ධ වන්දනා කරලා අපි දෙනමයි හිටියේ. කැපකරු මහත්තයාට කිව්වා පුතේ උදේට දානි අපිට හදන්න එපා, ස්වාමින් වහන්සේලා හෙට යහා ගමට පින්නපාතේ වඩිනවා කියලා. ඒ ඇත්තටම පින්වත්නි අපි ඒ ගමට කවදාවත් වැඩලා තිබෙන්නේ නැහැ. ඉතින් මේ කැපකරුවක් වූ ස්වාමීන් ඔබ වහන්සේලා නොදන්නාම් පින්නපාතේ වැඩම කළොත් ආහාර පාන නැතුව නැවත හිස් අතින් ඉන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් මං කව පුතේ බුදුහාඳුරන්ගේ කාලෙත් මේ පණිවිඩයවල පින්නපාත වැඩියේ නැහැ. ස්වාමින් වහන්සේලා ගෙපිලෙන් ගෙපිල වඩිනකොට ඉඳුල් බට්ටිකක් හරි කවුරු හරි පූජා කරොත් ඒක තමයි පින්නපාතේ කියන්නේ. ඉතින් එදා හවස ස්වාමින් වහන්සේලා දෙනමත් කැපකරුවත් විතරයි ඒ ගල්ලෙන තුල හිටියේ. ඉතින් අපි මේ බව කතිකා කළා උදෑසන පින්නපාතේ වඩින අරමුණෙන් කුටිවලට වැඩම කළා. ඉතින් පින්වත්නි උදෑසන නැවත මේ ධර්මතාවයේ තුල අපි දෙන්නන පින්නපාතේට පිටත් වුණා. ඉතින් මහා වනාන්තරයේ මැද්දෙන් ඇවිල්ලා ඒ ගම්දනව්වට ආවහම මහා තේ ඉඩම් තියෙන මහා විශාල ප්‍රදේශයක්. ඉතින් පින්වත්නි එක ගෙයක් තියෙන්නේ අක්කර 5කට 10කට එහා. එතකොට එක දෙයක් පින්නපාත කරගෙන තවත් අක්කර 5ක් 6ක් කිලෝමීටර් මේ කිලෝමීටරයක් විතර ගිහිල්ලා ඕනේ තව ගෙදරකට යන්න. මේ විදිහ දුෂ්කර ගම්මාන. ඉතින් පින්වත්නි මේ අපි ඔහොම ගෙපිලෙන් ගෙපිල පිනිසිගා වඩිනකොට මිනිස්සු ගෙදර තියෙන ඉඳුල් බාටිකක් හරි ගෙනල්ලා පූජා කළා. සමහරක් ගෙවල් වල එහෙම ආහාර හදලා තිබෙත් නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සු ඇත්තටම දුක් වුණා. නමුත් ඒ ආහාර හදලා තිබ්බ මිනිස්සු ස්වාමින් වහන්සේලාට පින්නපාත දානේ පූජා කළා. ඉතින් අපි එක ගෙදරකට යනකොට පින්වත්නි ඒ ගෙදර මිනිස්සු සුදු පිරුවට ඇඳලා දාන භාජන අතේ තියාගෙන අපි දෙනම වඩිනකොට සුපටිපන්නෝ ගාතාව කිය කියා මහා සංඝරත්නේ පිළිගත්තා. අපි ගෙපිලට පින්නපාතේ වැඩියට පස්සේ මේ අය ඇවිල්ලා පින්නපාතේ පූජා කළා. අපි අභිවාදන සීලස ගාතාව කියලා ආශිර්වාද කළා. පින්වත්නි නිහඬව නැවත සේනාසනයට වැඩියා. දවස් දෙක තුනක් යනකොට ඒ ගෙදර දායක මහත්මයා ස්වාමින් වහන්සේව හමු වෙන්න සෙනසුනට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේලා දානේ වැරදුනත් පින්නපාතේ අනේ මේ දුක් විඳගෙන වඩින්න එපා. දානිය නැත්තම් දින 365ට වත් ඔබ වහන්සේලාට දානේ පූජා කරන්න මං කැමති වෙනවා කියලා. ඒ වෙලාවේ මං ඇහුවා මහත්මයා එක දවසක් මේ ස්වාමින් වහන්සේලාව දැක්කේ මෙච්චර වගකීමක් දරන්නේ කුමන හේතුවක් නිසාද කියලා. ඒ වෙලාවේ මේ මටත් මතක් වෙලා මම මේ මහත්යගෙන් ඇහුවා මහත්යලා ගෙදර නේද අර දානේට පෙර සූදානමක් ඇතිව ස්වාමින් වහන්සේලා වඩින විට සුදු පිරුවට ඇඳලා ඒ වගේම දාන භාජන අතේ තියාගෙන සුපටිපන්නෝ ගාතාව කිය කියා දානේ පූජා කරේ කියලා. මම ඇහුවා මහත්යලා ගෙදර එදා දානයක් පූජා වුණාද කියලා. ඒ වෙලාවේ මහත්තයාකව නෑ සාමිනි දානයක් නැහැ. ඔබ වහන්සේලා දෙනමටයි දානය සැකසුනේ කියලා. එතකොට මං ඇහුවා ඔබතුමා දැනගත්තේ කොහොමද අපි පිණ්ඩපාතේ වඩිනවා කියලා. මොකද මෙහිදී කැපකරු මහත්මයා අප සාමින් වහන්සේලා දෙනමත් විතරයි මේ කතිකාව කළේ කියලා. ඒ වෙලාවේ මහත්තයා මට කිව්වේ ඒ නිසා තමයි සාමීනි මං දින 365ට උවද දානේ පූජා කරගන්න කැමති වෙන්නේ කියලා. ඒ වෙලාවේ මහත්තයා කිව්වා සාමීනි මගේ අම්මා මරණයට පත් වුණාට පස්සේ බුමාටු දෙවගණක් වෙලා බුමාටු දෙවියෙක් වෙලා ඒ අම්මා පින් ගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. එදා රාත්‍රී 12ට පමණ මට සිහිනෙන් පෙනී සිටලා මේ බුදු අම්මා කිව්වා පුතේ හෙට සාමින් වහන්සේලා දෙනමක් පිණ්ඩපාතේ වඩිනවා දානේ සකසලා තියන්න කියලා. ඉතින් පින්වත්නි අද මේ බුදුන්ගේ බුදුන් ජීවමානව වැඩ සිටිය කාලේ නෙමෙයි. එසේ නමුත් අපට තේරෙනවා දෙවියන්ගේ ආරක්ෂාව ශාන්තිය ඒ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට තිබෙන බව. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නුඹලා හිමාල මහා වනාන්තරේ ජීවත් වුණත් ඔබලාට සිව්පසයෙන් නම් සිල්වත් නම් ගුණවත් නම් සිව්පසයෙන් කවදාවත් අඩුවක් වෙන්න විදිහක් නැහැ කියලා දෙවියෙක් හරි මිනිස්සු වෙස් අරගෙන ඇවිල්ලා දානේ පූජා කරයි කියලා. ඉතින් ඇත්තටම පින්වත්නි අපි හිතන්නේ නැති සමහර දැන් ওই ශාරිපුත්ත මහරහතන් වහන්සේටත් ওই වගේ අකරතැබ්බ සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අසනීප වෙච්ච අවස්ථාවකදී දෙවඟනක් මේ අසනීපෙට බෙහෙත අහගෙන ගිහිල්ලා පින්වත්නි ගෙදරකට ආරූඪ වෙලා ඒ බෙහෙත හදලා ශාරිපුත්ත මහ බෙහෙත් කැනක් හදලා ශාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළාලු. ඉතින් ඒ වාගේ චරිත කතා බුද්ධ භාෂිතේත් අපිට දකින්නට තියෙන. ඉතින් මේ ධර්මතා හිතනකොට පින්වත්නි අපට තේරෙනවා අමනුස්සානම් පියෝ හෝති කියන ධර්මතාවය තිරිසංගත සතාගේ ඉඳලා පින්වත්නි දෙවියන් බ්‍රහ්මයන් පවා තමන්ට ප්‍රියභාවයට පත් වෙනවා කියලා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පින්වත්නි තියෙනවා දේවතා රක්ඛන්ති. ඇත්තටම පින්වත්නි බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේදී දේශනා කරනවා දිවාතරත්තෝ චාරන්තියේ බලින් තස්මාහිනේ රක්කට අප්‍රමත්තා. උදේ දිවාරෑ ඔබලාට පින්පෙත් අනුමෝදන් කරන මේ අහිංසකයන් එහෙම නැත්තම් මේ බුද්ධ ශ්‍රාවකයන් ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවියන්ට ආඥාවක් පනවනවා. එතකොට පින්වත්නි උදේ දිවාරෑ දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරන ඒ දෙවියන් බ්‍රහ්මයන් නාගයන් භූතයන් සපිරිවරින් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මෙත්තානි සංස වඩනා වූ කෙනාට දේවතා රක්ඛන්ති දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ ලැබෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තියෙනවා පින්වත්නි නාසග්ගිවා විසංවා සත්තංවා කමතිතුව ටංචිත්තං සමාධියති. මේ මෛත්‍රී භාවනාව ජීවිතේ පුරුදුතාවයක් හැටියට වඩනා වූ කෙනාට ජලයෙන් ගින්නෙන් සුළඟින් අවියාදෙන් ඒ වාගේම වසවිසෙන් මේ කිසි විපතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට සහතිකයක් දෙනවා. ඒ නිසා පින්වත්නි සාමින් වහන්සේලා ජීවිතේ ධර්මතාත් ඉඳලා තියෙන්නේ මහා තිරස්චානගත සතෙක්ට පවා අපිව මරාගෙන කන්නේ තරම් වෙලාවක් යන්නේ නැ. විස ගොහොර සර්පේට අපිට දෂ්ට කරන්නේ තරම් වෙලාවක් යන්නේ නැ. නමුත් පින්වත්නි සියලු දෙයින් ආරක්ෂා වුණේ ඒ තථාගතයන් වහන්සේ අපට අනුශාසනා කළ ඒ මෛත්‍රී ධර්ම විවරණය නිසා. ඒ විවරණයෙන් ජීවිතේ ගත කරනකොට තමාටම තේරෙනවා මම කුරා කුහුඹේකටවත් හිංසාවක් කරන්න නැති කෙනෙක්. ඒක නිසා මටත් කුරා කුහුඹේකටවත් හිංසාවක් සිද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ කියලා ඒ ආත්ම විශ්වාසයේ තමා තුල ගොඩ නැගුණාම් පින්වත්නි මහා පුදුම ධර්මතාවයක් සිතේ උපදිනවා. ඇත්තටම දැන් කුණුඹිගල වගේ ආරණ්‍යවල වැඩ ඉන්නකොට සමහරක් වෙලාවට ඔය විශේෂිත වූ ප්‍රභූවරු වනාන්තරයට එනවා ආරණ්‍ය බලල යන්න දාන දීලා යන්න. සමහරක් වෙලාවට හමුදාවේ ලොකු ලොක්ක මෙති ඇමැතිවරු මේ වගේ අයත් ඇවිල්ලා දානේ දීලා යනවා. ඉතින් පින්වත්නි එයා එන දාට විශාල ගාඩ් එකක් දාවේ. කියන්නේ තියුණු මවියාද දීලා විශේෂ ආරක්ෂක වළල්ලක් දානවා. ඒ වගේම සමහරක් වෙලාට ඉන්න විස්ත්‍රාම් ශාලා ඉදිරියේ ගිනි ගොඩවල් ගහගෙන, ඒ වගේම අනන්ත ආලෝකයේ දාගෙන, සෙනසුනේ ආලෝකයේ මදිනම් ජෙනරේටර් පිටින් ගෙනල්ලා හරි දාගෙන දාන ශාලාවල දානිය උයන්නේ. ඒ අයම අපෙන් අහනවා, ස්වාමින් වහන්සේලා කොහොමද මේ මොකක්වත් නැතුව ඉන්නේ කියලා. ඇත්තටම පින්වත්නි, ධර්මාවිය මිසක් වෙන අවියක් අපි සන්තකේ නැහැ. ඒ නිසා මේ ධර්මාවියේ ආනිසංස පින්වත්නි මහා පුදුම දෙයක්. දැන් මේ සිව්පා සතුන්ගෙන් බේරෙන එක තාමත් පහසු දෙයක් පින්වත්නි. දැන් ස්වාමින් වහන්සේලා ඒ කුඩුම්මිගල ආරණ්‍යයේ වැඩ සිටිය කාලේ යුද කෝලාහල තිබ්බ කාලේ, ඒ කියන්නේ LTT සංවිධානයේ නැගෙනහිර පළාත අල්ලාගෙන හිටිය කාලේ තමයි මහා වනපෙත මැද්දේ අපේ ජීවිතේ ගත වුනේ පින්වත්නි. නමුත් ඒ අය වුණත් මහා රාත්‍රියට 25 30 එහෙම කණ්ඩායම් ලැබිලා ආරණ්‍යයේ සෝදිසි කළ ආරණ්‍යයේ බලල යන වෙලාවල් තියෙනවා. ඉතින් අවියාද දරාගෙන ආපු පුද්ගලයාට උනත් පින්වත්නි අපි තියෙන හැටියට තේ කහට ටිකක් හරි හදලා දීලා තියෙනවා. ඉතින් ඒ මිනිස්සු කියන්නේ ස්වාමීනි, ඔබ වහන්සේ සේලා මහා මෛත්‍රී සහගත සිත් ඇති අය. නමුත් මිනිස්සු හැම කෙනෙක්ම ඒ වාගේ ධර්මතා පුරන්නේ කියන බවේ නිසා පින්වත්නි අවියා දෙකින් අපිට කවදාවත් විපතක් සිද්ධ වුණේ නැහැ. ඉතින් සිව්පා සතානම් මෛත්‍රියවත් කළ බේරෙන්න පුළුවන්. දෙපා සතාගෙන් ලේසි නෑනේ බේරෙන එක නේද? ඒක නිසා අපි මේ දෙපා සත්තුන්ගෙන් බේරෙන්නයි අරතරම් මහා වනපෙතට ගියේ. නමුත් පින්වත්නි භයානකම සතා බවට පත් උනේ දෙපා සතාමයි මේ මහා වනාන්තරයේ තුලත්. ඒ නිසා මං හිතනවා දෙපා සතාගෙන් බේරෙන්න පින්වත්නි මේ මෛත්‍රිය අපේ ජීවිතය තුල වැඩෙනවා නම් වාසෙන් විසෙන් ගින්නෙන් අවියායෙන් ඒ වාගේම ඒ රජසොර සතුරු විපත් වලින් බේරෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පින්වත්නි උන්වහන්සේ කියනවා මේ මෛත්‍රිය වඩනකොට සමාහිත සිතක් ඇති කෙනෙක් බාටපත් වෙනවා කියලා. සංසුන් මනසක් ඇති කෙනෙක් බාටපත් වෙනවා කියලා. ඒ වාගේම මොනම හේතුවක් නිසාවත් වික්ෂිප්ත සිතක් ඇති කෙනෙක් බාටපත් වෙන්නේ නැහැ කියලා. එතකොට පින්වත්නි දැන් සමහරක් ගෙවල් වල වුණත් තමන්ගේ සාමියාට මෙත් වැඩෙන්නේ නැහැ. සාමි පුරුෂයාට මෙත් වැඩෙන්නේ නැහැ. දැන් මේ ළඟකදී ස්වාමින් වහන්සේ ඇසු එක්තරා මනෝවෛද්‍යාත්මක මේ එක වැඩසටහනක්. ඒකේ මනෝවෛද්‍යවරයා කිව්වා, සාමීනි මේ කාන්තා පක්ෂය ස්වභාවකින්ම දවසකට වචන 10,000ක් කතා කරනවා කියලා. ඒ කියන්නේ මේ නිකන් හරි ඔය කියෝ කියෝ ඉන්නවලු හොඟාක් ඒකනේ අර අම්මලා එකතු වුනහම කියවන්න පටන් ගන්න නේද? මොකද මේ 10,000 එළියට දාන්න ඕනේ දවසට. ඒ වගේම පුරුෂ පක්ෂයේ අය නම් සාමාන්‍යයෙන් කතා කරන්නේ වචන 4,000ක් වගේ ප්‍රමාණයලු දවසට. ඒ ඇත්තටම සමහරක් ඔය මෑණිවරු කියවරු අපේ දායකයෝ ඇවිල්ලා කියනවා, අනේ ස්වාමිනේ ගෙදර ආවට පස්සේ කණක් ඇහෙන්නේ නැහැලු, මුළු තියෙන ඔකෝම කියනවා 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 ඉවරයක් නැහැලු. ඒක මහත්තයෙක් මට කියනවා, සාමීනි දැන් මේ බැසිකිලි කැසිකිලි යන්නේ තමන්ගේ ශරීර කෘත්‍ය කරන්නේ ඒක කරන්න විදිහක් ගොත් නැහැ සාමීනි, ටොයිලට් එක ගාවත් හිටගෙන ඉතුරු ටික කියනවා කියලා. ඉතින් සාමීනි ඒ වෙලාවට මාරා උඩ වෙනවා. ඒ කියන්නේ මහා දුක් විඳල විඳලා සමහරක් රස්සාව කළා පීඩා විඳලා එහෙම ගෙදර ආවට පස්සේ වචන 10,000ක් අහනවා කියන එක. ඊළඟට ඒ 10,000ේ තියෙනවන පින්වත්නි කෙලෙස් උපදින ධර්මතා තියෙනවා. දේශයේ තියෙනවා, වෛරයේ තියෙනවා, කෝපයේ තියෙනවා, ඒ වගේම රාගයේ තියෙනවා. මේවා කතා කරනකොට පින්වත්නි මහා පීඩාවක් මනසට දැනෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අර ඉතින් මට ඒ කතාව ඇහුවහම මතක් වුණේ පිරිමි පක්ෂයේ අය ඇත්තටම දැනගෙන හිටියොත් මේ කාන්තාව දවසකට වචන 10,000ක් එළියට දානවා කියලා අනුකම්පා කරන්න පුළුවන්. නේද? මොකද මේ ආයත මේක කොහොම හරි එළියට දාන්න අවස්ථාව සලසන්න එපා. මං නිකන් හරි අහගෙන ඉන්නවා කරුණාවෙන්, කමන්නේ ඔය දාදා එළියට ගියාට පස්සේ ඔය නිදාගනී කියලා. නේද? ඊළඟට පුරුෂ පක්ෂයායටත් බණින්නේ මෙයා කතා කරන්නේ මොහොත්. ඒ කියන්නේ අර 4,000 කතා කරන්නේ, ඒ 4,000 කතා කරලා ඉවරනාම පුරුෂ පක්ෂය ඉතා නිහඬව ඉන්න පිරිසක්. ඒ ඇතනම් පින්වාපි මේ ධර්මතාවය උනත් තේරුම් ගත්තොත් අප අපගේ පෞල් ජීවිතවල තියෙන අන්‍යෝන්‍ය මෛත්‍රී ධර්මතා වැඩෙන්න පටන් ගන්නවා. දරුවන් ගැන වුවත් මේ ළඟදී එක්තරා අම්ම කෙනෙක් ඇවිල්ලා මට කියනවා, දරුවෝ දෙන්නත් අනේ හරිම හුරතල්, මේ අවුරුදු 4-5ක් වගේ පුතාලට මේ අම්මා මේ පුතාල දෙන්නවා පෙන්නලා මට කියනවා, සාමිනි මේ බලන්න මේ දරුවෝ දෙන්න මේ මාර පැටව දෙන්නෙක් වගේ මට මුළු දවසෙම මැරෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ දෙන්න හින්දා. එහාට දුවනවා මෙහාට දුවනවා කෑ ගහනවා ඉවරයක් නෑ සාමිනි කියලා. ඉතින් මං ඇහුවා මේ අම්මා කියන වචනේ අර්ථය මොකද්ද කියලා. ඒ අම්මගෙන් ඇහුවා, ඉතින් අම්මා කියන්නේ මේ සියලු ධර්මතා විඳින්න පුළුවන් කෙනෙක්. ඉතින් ඒ ධනේට සුදුස්සෙක් බවට පත් වෙන්න කියලා. ඉතින් මම මේ අම්මගෙන් ඇහුවා, අම්මා බලාපොරොත්තු වෙන්නේ දුවන්න පරින්නේ නැති, කතා කරන්නේ නැති, එක තැනකට වෙලා ඉන්න අංශභාග රෝගී දරුවෝ දෙන්නේද කියලා. එහෙමනම් ඉතින් එහෙම දරුවෝ නම් කතා නොකර දුවන්න පරින්නේ මොකුත් නැහැ, එක තැනකට වෙලා ඉන්නවා. මේ දරුවෝ දිහා බලලා අම්මා සතුටු වෙන්නේ කියලා. මේ නිරෝගී දරුවෝ හින්දායි මේ දුවන්න පරින්නේ, ඒගොල්ල සතුටු වෙන්නේ සෙල්ලම් කරන්නේ. ඉතින් අම්මා කෙනෙක් ඊට වඩා සතුටක් පින්වත් උපදින්න විදිහක් නැහැ. ඒක නිසා අම්මාගේ හදවතේ දරුවන් කෙරෙහිවද මහා මෛත්‍රියක් ඇති වෙනවා නම් පින්වත්නි, අර සමාහිත සිතක් ඇති කර ගන්න හේතු වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පින්වත්නි කියනවා, මුඛවන්නෝ විප්පසීදති, ශරීරය මුහුණ ලස්සන වෙනවා කියලා මෛත්‍රී වඩන කෙනාගේ. එතකොට පින්වත්නි උදාහරණයක් හැටියට සාමින් වහන්සේට දෙන්න පුළුවන්. කඩුවක් අරන් මිනිහෙට කොටන්න යන මිනිහගේ මූණ දිහයි, ඒ වාගේම මල් වට්ටියක් අරන් බුදුන් පුදන්න යන මිනිහගේ මූණ දිහයි බැලුවාන් පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් මුඛවන්නෝ විප්පසීදති. ඒ කියන්නේ මුහුණේ ස්වභාවය මොනතරම් විකෘති වෙනවාද මේ දේශයේ හිතේ අතගත්තාට පස්සේ. පින්වත්නි සමහරක් මිනිස්සුයෝ අර කියමනටත් කියන්නේ මගේ ඇඟේ මාළු නටනවා කියලා නේද? මාළු නටනවා කියලා කියන්නේ රුධිර ධාතුවේ වික්ෂිප්ත බව ඒ මනුස්සයාගේ වචන වලින් ප්‍රකාශිත කිරීම. සමහර අය කියන්නේ මගේ ඇඟේලේ වතුර වුණා කියලා. ඒ කියන්නේ ලේ ධාතුවේ තියෙන ස්වභාවික ජීව ගුණේ නැති වෙලා පින්වත්නි ශරීරයේ ලේ වතුර බවට පත් වෙනවා. එහෙම වුණාට පස්සේ තමයි දේශය ඇති වෙන්නේ. සාමින් වහන්සේට මතකයි, මා එක වර්ෂයක මේ ඔය බෝගම්බර බන්ධනාගාරේ ඉන්න ඒ මරණයට කැප වූ රැඳවියන්ට ධර්ම දේශනාවක් සඳහා වැඩම කළා. ඒ වෙලාවේ රැඳවියෝ බණ අහලා කිව්වේ, ස්වාමීනි මේ බුදු බණපද මේ සත්පුරුෂ සංසේවනේ අපට මේ ධර්මතා සිද්ධ වෙන්න ඉස්සෙල්ලා සම්මුඛ වුණා නම් අද අපි මේ දුක් ගැහැට විඳින්නේ නැහැ කියලා. මොකද සමහරක් අය ෂණිකව ඇති වෙච්ච කෝපය, අම්මව මරන්න, තාත්තව මරන්න, තම දරුවව මරන්න, ස්වාමි දිනීව මරන්න, මේ විදිහට යොදවා ගත්තේ අර පාණේ කරගන්න බැරි දේශහිත. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ මෙත්තානිසංස වඩනවා නම් පින්වත්නි ඔබට ලස්සන රූපයක් ලබන්න හේතුවක් වෙනවා කියලා. එතකොට මේ ජීවිතයේදීත් ලස්සන රූපයක් ලැබෙනවා, නිවන් දක්නා ජාති දක්වාමත් ඒ මෙත්තානිසංස බලය නිසා ලස්සන රූපයක් ලබන්න හේතු වෙනවා කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් උන්වහන්සේටත් අර තිතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වෙලා ඒ ධර්මතා පරිපූර්ණේ වුණේ මෛත්‍රී ආනිසංස නිසා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ මෙත්තානිසංස ඔබේ ජීවිතය තුළ වඩා ගන්න කියලා. ඊළඟට මෙලව ජීවිතයේ ලැබෙන අවසාන ආනිසංසය තමයි පින්වත්නි අවසාන මොහොතේ, කියන්නේ මරණයට පත් වෙන්න යන වෙලාවේදී සිහි මුලාවකට පත් නොවි සිහි බුද්ධියෙන් අවසාන හුස්ම රැල්ල හෙලා ගන්න ලැබෙනවා කියලා. ඒක ඉතා සුවිශේෂී දෙයක්. මොකද පින්වත්නි දැන් හුඟක් මනුෂ්‍යයන් දැන් මේ මවපිය දූ දරුවෝ දන්නවනේ අර ධර්මාශෝක අධිරාජයාගේ කතාව නේද? ධර්මාශෝක අධිරාජයා 94 කෝටියක් ධනය මේ ශාසනය වෙනුවෙන් වියදම් කළා. ඒ වාගේම 84,000ක් ධර්මස්කන්ධය වෙනුවෙන් විහාරාරාම 84,000ක් කෙරෙව්වා. සංගායනාවන් සිද්ධ කළා. මහා සංඝරුවනට දන් දුන්නා. විහාරාරාම හැදුවා. තමන්ගේ පුතයි දුවයි ශාසනයට පූජා කළලා උතුම් රහතන් වහන්සේලා බවට පත් කළා. නමුත් පින්වත්නි මේ රජතුමා අවසාන චුතිසිතේදී ඒ විජිනිපතකින් පවන් සලසලා හිටියේ සේවකයෙකුගේ විජිනිපත ඇඟේ වැදීම නිසා, ඉපදිච්ච දේශේ නිසා කිඹුරු රාජයෙක් වෙලා ඉපදුනාලු. එතකොට අපට තේරෙනවා එවන් ධර්මතාවයක් සිද්ධ කළ කෙනෙක්ටත් එහෙම වෙනවා නම් අපේ අවසාන චුතිසිත අපි කොහොම සකසා ගන්න ඕනේද කියලා. දැන් ස්වාමින් වහන්සේට මතකයි, මා ඉස්සර සිංහරාජ අඩවි ආරණ්‍ය වැඩ ඉන්නකොට කොළඹ බෙහෙත් ගන්න ආවාම පස්සේ නවතින්නේ මෙකාති භාවනා මධ්‍යස්ථානයේ ඔය විජේරාම මාවතේ. ඉතින් එහි නැවතුණාම එක දවසක් ඒ විහාරස්ථානයේ සම්බන්ධ කෝටිපති ව්‍යාපාරිකේ අවසාන හුස්ම රැල්ල හෙලන්න සූදානම් වෙන මොහොත නවලෝක රෝහලේ දෙවි සත්කාර ඒකකේ. ඉතින් මේ පුතා ඇවිල්ලා සාමින් වහන්සේලාටත් ආරාධනා කරගෙන තාත්තගේ අවසාන හුස්ම රැල්ල හෙලන වෙලාවට සෙප්පිරිට් ටිකක් කියන්න අපිව පින්වත් වැඩම වාගෙන ගියා. ඉතින් නවලෝක රෝහලේ දෙවි සත්කාර ඒකකේට වැඩම වාගෙන ගිහිල්ලා අපි ඉතින් සෙත්පිරිත් පටන් ගත්තා. ඉතින් මේ තාත්තාත් බොහෝ ධන ධාන්‍ය වස්තු සම්පත් තිබ්බ කෙනෙක්ින් ද පොල් වතු තේ වතු රබර් වතු ගෙවල් දොරවල් මේවා බොහෝ තියෙන්නේ නැතිනේ. ඉතින් පුතා පින්වත් ළඟට වෙලා තාත්තාගේ හිත පිරිමදෙමින් ඉන්නවා. අපි සෙත්පිරිත් පටන් ගත්තා. ඉතින් සෙත්පිරිතේ භාගයක් වගේ යනකොට මේ තාත්තා මේ පුතාගේ කනට කෙල්ල යමක් කියලා අවසාන හුස්ම රැල්ල හෙළුවා. ඉතින් මේ පුතා පින්වත්නි දේහේ අල්ලගෙන දැන් අඬා වැළපෙනවා. ඉතින් අපි ඉවර කළා ඉවරලා මේ ඒ ලොකු ස්වාමින් වහන්සේ පුතාට කිව්වා, පුතේ ඔය තරම් ශෝක කරන්න එපා. තාත්තා අපට වඩා ටිකක් වේගෙන් ඉදිරියට ගියා විතරයි අපිටත් ඉතින් ওই ධර්මතාවයේම සිද්ධ වෙනවා. ඒ නිසා ওই තරම් ශෝක කරන්න එපා. ඔයාගේ තාත්තා හින්දා තමයි අඬන්නේ. නමුත් ওই තරම් දුක් වෙන්න එපා කියලා. ඒ වෙලාවේ මේ පුතා අඬා අඬා කියනවා, නෑ ස්වාමිනී මං එහෙම දුක් වෙන්නේ නෑ. මමත් ගොඩාක් ওই බණ පොත් එහෙම කියවලා තියෙන කෙනෙක්. ඉතින් ඇත්තටම මේ තාත්තා අවසාන හුස්ම රැල්ල හෙළපු ආකාරයේ දිහා බැලලා තමයි මම මේ දුක් වන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ කිව්වා, "ඇයි පුතේ මේ මහා සංඝයාත් වැඩමවලා මේ සෙත්පිරිත් ඇහෙද්දි නේද තාත්තා අවසාන හුස්ම හෙළුවේ? ඒ වාගේම මහා සංඝරුවන දිහා දැද්දක යොමු කරගෙන නේද තාත්තා අවසාන හුස්ම රැල්ල හෙළුවේ? ඒක නිසා තාත්තා හොඳ තැනක උපදින්නේ නැති කියලා." ඒ වෙලාවේ මේ පුතා ඩාඩා කියනෝ, "නැහැ ස්වාමීනි තාත්තා හොඳ තැනක උපදින්නේ නැති වෙයි කියලා." ඒ වෙලාවේ මේ ස්වාමින් වහන්සේව පුතාට දිව්‍යඥානි තියෙනවද එහෙම කියන්න කියලා. ඒ වෙලාවේ මේ පුතා කියනවා, "නෑ ස්වාමීනි තාත්තා කොච්චර මේ පිරිත් කියේ හිටියත් අවසාන මොහොතේදී මට කියලා මරණයටපත් උනේ මොකද්ද කියලා ඔබ වහන්සේ දන්නේ නේද කියලා." ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ කිව්වා, "ඔව් පුතා තාත්තා මොනවද පුතාට කිව්වා? නමුත් අපි දැක්කා. නමුත් මොකද්ද කිව්වේ කියලා අපිට හොන්නේ. මොකද්ද කිව්වේ කියලා?" ඒ වෙලාවේ අර මහත්මයා මේ පුතා ලොකු පුතාගෙන් අහලා තියෙන්නේ අර අවසාන චුතිසිතේදී අද පොල් කීයක් කැඩුවද කියලා. බලන්න නේද මොන තරම් කුසල දහම් කරපු ජීවිතයක් වෙන්නේ නැද්ද? නමුත් අර අවසාන චුතිසිතේදී පින්වත්නි පොල් වත්තට හිත ගියා. ඉතින් අදත් කැරකේ කැරකේ ඇති පොල් වත්තේ අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඉතින් ඇත්තටම පින්වත්නි මේ ධර්මතාවය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ඔබ මොන අනතුරකින් මරණයටපත් උනත් සිහි මුලාවකටපත් නොවි මරණයටපත් වෙන්න පුළුවන් වාසනාව උදා වන්නේ මෙත්තානිසංස භාවනාවේ ආනිසංස වශයෙන් කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ වාගේම අවසාන ආනිසංසය තමයි පින්වත්නි බ්‍රහ්ම ලෝකෝ භගෝ හෝති. මෛත්‍රී භාවනාව දියුණු වශයෙන් වඩනා වූ ධ්‍යාන උපදවන කෙනාට බ්‍රහ්ම ලෝකයේ උවද උපදින්න වාසනාව ලැබෙනවා කියන බව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙනවා, "නහි ජාතු ගබ්බ සෙයම් පුනරේතීති." නැවත මව් ගර්භයක උපදින් නැති වෙන තරමට සිත දියුණු කරන්න පුළුවන් කියලා මෛත්‍රී භාවනාවෙන්. ඒ නිසා රහතන් වහන්සේ කෙනෙක් බවට ඌවද මෛත්‍රීන් පත් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ මව්පිය දූ දරුවෝ භාවිත ජීවිතයේදී මෛත්‍රිය නොවැඩුවා නම් අද ඉඳන් වඩන්න පටන් ගන්න. ඒකට අමුතු පරයන්ක භාවනාවක් අවශ්‍ය කරන්නේ නැහැ. උදේ පාන්දරට අදිෂ්ඨාන කළා, අද දවස මුළුල්ලේම මා මෛත්‍රී විවරණෙන් ජීවිත ගත කරනවා කියලා අදිෂ්ඨාන කර ගන්න. තමන්ගේ ප්‍රිය වචනය, ඒ වාගේම තමන් කරන කටයුතු, ඒ වාගේම තමන් සිතන සිටිවිලිවල මෛත්‍රී විවරණයක් ඇති කරගෙන මෙහි ආනිසංස විඳින්න පටන් ගන්න. මේ ආශ්චර්යවත් ධර්මයේ තියෙන සැනසිල්ල ප්‍රායෝගිකව විඳින්න. ඒ විඳින ධර්මතාවය අපේ ජීවිත සැනසිල්ලක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඇතටම පින්වත්නි දැන් මේ ස්වාමින් වහන්සේ ගුඩුම්බිගල ආරණ්‍යයේ වැඩ ඉන්නකොට එක ජර්මන් කාන්තාවක් සෙනසුන බලන්නත් ඒ වගේම එය භාවනා පුහුණු වෙන්න කියලා කැමැත්තකුනුත් ආවා. ඉතින් ඇවිල්ලා ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. ඉතින් ඇත්තටම අපි කිව්වා දැන් කාන්තාවන්ට ඒ පරිසරවල එහෙම අවස්ථාවක් නැහැ නේ. ඒක නිසා කොළඹ පරිසරයක එහෙම භාවනා කරන්න කියලා. ඉතින් මං කිව්වා ඔබතුමිය භාවනා කරන්න ඉසලා ආරණ්‍ය වාසයක නම් ඔබතුමිය පරිසරයට ඇත්තටම මුහුණ දෙන්න පුළුවන් මහා මෛත්‍රී බලයක් ඇති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. ඒ එතුමියට ඒක තේරුනේ නැහැ. ඊට පස්සේ දැන් කැලේ මැද්දේනේ සාමින් වහන්සේත් එක්ක මේ ගල්ලෙනක ඉදිරිපස තමයි මේ පිරිස කතා කර කර හිටියේ. ඉතින් මම ඒ කාන්තාවගෙන් ඇහුවා, ඔබත් මමත් මේ කතා කර කර ඉන්න වෙලාවේ මේ අතරින් දිවියෙක් මාරු වුණොත් ඔබතුමියගේ ප්‍රතිචාරය කොහොමද කියලා. ඒ වෙලාවේ ඒ මහා තෙති ගැනීමට ලක්වලකුව, එහෙමත් මේ කැලේ සත්තු ඉන්නවද සාමින් වහන්සේ කියලා. මම කිව්වා, දරුවෝ මේ ඉන්නේ මහා වනපෙතක් මැද්දේ. මේ ශ්‍රී ලංකාවේ තියෙන ගොහරම වනාන්තරවල එකක් මේ යාල කියන්නේ. ඉතින් මෙතනින් කොටියක් නොයයි කියලා කාටද කියන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඇතැම් පින්වත්නි, දැන් ඔය මට මතකයි අර එක්තරා රාත්‍රියක මේ අර මං කිව්වේ අර මහා මාපිලෙක් උකුලහරහ මාරු වුණා කියලා වාසික සාන. ඒ ස්වාමිනාසට කන් ඇහිීමේ දෝෂයකුත් තියෙනවා. ඉතින් වායසෙ හින්දා ඉතින් සමහරක් වෙලාට රාත්‍රිය අපි පිරිත් එහෙම දේශනා කළා කුටිවලට යන්න අවස්ථාවක් නොලැබුණොත් අපි මේ මධ්‍ය මණ්ඩලයේ කියන එහෙම නැත්තම් එතන විශාල කුටියක් තිස්සලෙන කියලා අපි විවෘත කොටසේ පින්වාත්නි රැයට සැතපෙනවා. ඉතින් මේ වායසක ස්වාමින් වහන්සේ දිනක් කොහොම භාවනා කළේ එහෙම රාත්‍රී වුණ නිසායි මධ්‍ය මණ්ඩලයේ සැතපීලා තියෙනවා. පින්වාත්නි, මේ මහා වලහයි ඒ වගේම නේ වැලහින්නයි වලහයි පැටවු දෙන්නයි මේ මධ්‍ය මණ්ඩලයට ඇවිල්ලා අර වලස් පැටවු දෙන්න පින්වාත්නි ඇවිල්ලා ස්වාමින් වහන්සේගේ හිසට දාලා තියෙන තෙල් ලෙවනවලු. කියන්නේ මේ අර ස්වාමින් වහන්සේ තීනසේට එහෙම හිසට දානවන තෙල්. ඉතින් ඒ තෙල් ලෙවනවලු පින්වාත්නි රෑ ඇවිල්ලා සානාංශයට මේ මාර හිසේ මේ දිව වදින ස්පර්ශයට තමයි සානාංශයට ඇහැරිලා තියෙන්නේ. මේ කවුරු හරි හිසත ගන්නවා වගේ දැනෙනවා කිය. ඉතින් බලනකොට මේ වලස් පැටව දෙන්නලු හිසලෙවන්නේ. ඉතින් පින්වත්නි, එහෙම වුණත් ඇත්තටම හිංසාවක් පීඩාවක් අපේ ජීවිතවලට කවදාවත් සිද්ධ වෙලා නැහැ. ඒ වාගේම අර වගේ මහා වනාන්තර මැද්ද හිටියත් පින්වත්නි කවදාවත් අපි निराහාර විඳලා නැහැ. කවදාවත් දානි පිටක් නොලබා ඉඳලා නැහැ. සමහරක් වෙලාවට මේ කොළඹ නම් වරදිනවා. නමුත් කැලේ හිටියට එහෙම වැරදීමක් කවදාවත් සිද්ධ වෙලා නැහැ. එතකොට අපට තේරෙනවා පින්වත්නි මේ මෙත්තානි සංස බලය මහා පුදුම බලයක්. අද මේ මෑණියන් පියතුමන්ලා දරුවන්ලා මේ මෙත්සිතත් වලනි මහා මෛත්‍රී භාවනාවක් මගේ බුදු අම්මා ලේ කිරි කරපුවා හදා වැඩුවා. ලේන් කඳුලෙන් සුසුමෙන් මගේ පියාමාව පෝෂණය කළා, රැකවරණය සලසා දුන්නා. ඒ අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් කිනම් දෙයක් කරලා වුවද ඒ මගේ බුදු අම්මා තාත්තා සපිරිවරින්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියන උතුම් මෛත්‍රී විවරණයකුනේ මේ පින්කම් සිද්ධ කරන්නේ. ඒ නිසා අද දින සද්ධර්මයේ ශ්‍රවණය කරලා සද්ධර්මයේ දානය කරලා ධර්ම දානමේ පින්කම් සිද්ධ කරලා හෙට දිනේ පුරා සිද්ධ කරන සංඝගත දක්ෂිනාවේ ආනිසංස බෙල ඒකාන්තයෙන් මේ අපනමින් මිය පරලව ගියා වූ දයාබර පියතුමන්ට මෑණියන්ට අනුමෝදන් කරලා දීමට ප්‍රථමව අපවත් ලෝකයක් සම්බුද්ධ ශාසනයක් මේ බෝසත් ජීවිතත් ආරක්ෂා කර දෙන්නා වූ ආරිකාන්ත වූ දිව්‍ය රාජ මණ්ඩලයේ මේ පින් අනුමෝදන් වේවා. ඒ අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශිර්වාද රැකවරණ මේ මව්පිය දූ දරුවන්ට නිතティම්ම ලැබේවා. මෙලවින් ඇති උපවත්නා වූ සියලු මාරක බාධක හිරිහෙර දුක් දුම්නා සංසිඳවා දෙත්වා. නවග්‍රහා දෝෂාන්ධකාර වල් වලින් සිදුවන්නා වූ සියලු විපත්තීන් මඟහරවා දෙත්වා. ඒ දෙවියෝ පැතූ බෝධි අධිගම ඥාන තුලින් සුවසේ අමා නිවනින් සැනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාග මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිද්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාග මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිද්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා චුම්මට්ඨා දීවා නාග මහිද්దికා කුඤ්ඤන්තං අනුමෝදිද්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු කියන්න. ඒ වාගේම මේ දායක මව්පිය දූ දරුවෝ නමින් ඒ මිය පරලව ගියා වූ DWH අමරකෝන්ද අපර පියාණන් වහන්සේට, ඒ වාගේම DM සේනානායක දාබර මෑණියන් වහන්සේ ඇතුළු සියලු වර්ග පරම්පරාවේ මිය ගිය සියලු ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා. සසර ගමනේ පින් බලාපොරොත්තුවක ඇත්තේ වී නම් මේ සාරාණීය පින්කම දකිත්වා මේ බුදුබණ අසත්වා මේ පින්කම් දැකලා මේ බුදුබණ අසලා සසර වසන තුරා නිවන් දකින තුරා බුදුන් දකින තුරා කල් මරණ වියෝවන් කිසිම ආත්ම භාවේකවත් නොම වී සුවසේ පාරමී ධර්ම පුරාගෙන අමා නිවනින් සැනසීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදුත්‍යං. ඒ වාගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ලෞතුරා බුදුසසුනකදී යම් කෙනෙක් නිවන් දකින්නවා නම් නිවන් දකින්නේ පරම කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ඉතින් මං හිතනවා මේ රවි මහත්මා ආචාර්යතුමා ස්වාමින් වහන්සේට හඳුනා ගන්න පුළුවන්කම ලැබුණේ ඇත්තටම මේ මහත්මලාගේ විශ්වවිද්‍යාලයේ ඉන්න පුතෙක්ගේ මාතේ. ඉතින් ඇත්තටම එහෙම ඒ දරුවොත් සත්පුරුෂෝ. ඉතින් මේ මහත්තයා ඊට පස්සේ හම්බුණා. මේ මහත්තයාගේ සත්පුරුෂ භාවය නිසා මේ මහත්තයලව සම්මුඛ වුණා. මේ විදිහට මහා සත්පුරුෂ එකතුවක සැනසෙල්ලයි අපි මේ විදිහින්. ඒ නිසා මේ පින්කමට විවිධාකාරයෙන් සම්බන්ධ වෙච්ච ඒ වාගේම ආධාර උපකාර කළ ඒ වාගේම හදවතින් පවා සතුටු වෙච්ච හැම දෙනෙක්ම ඉන්නවා. ඒ වාගේම අද දින මෙතනට පැමිණිලා සද්ධර්මය අහලා ධර්ම සැනසින්ෙන් ජීවිත සුවපත් කරගත් අපි හැම දෙනාටම ලෝතුරා බුද්ධානුභාව බලයෙන් ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන් අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයේ ආනුභාව බලයෙන් විජයශ්‍රී ජය ශ්‍රී මහා බෝසමිඳුන්ගේ ශ්‍රී දළදා වහන්සේගේ ආනුභාව ශක්තියෙන්ද පින්වත් ස්වාමින් වහන්සේලා ජීවිත පූජාවෙන් සසුන් නබරේ පුරණා වූ පාරමී ධර්ම බෙලෙන්ද මේ බෝසත් ජීවිත සපිරිවරින්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දෙවියන්ට ප්‍රිය වේවා, මනුෂ්‍යයන්ට ප්‍රිය වේවා, දෙවියන්ගේ දෙහැමි සිත ශාන්තිය සැලසේවා, වස විසගිනි සතුරු විපත් වලින් වන්නා වූ විපතක් සිහිනකින්වත් නොම වේවා, කායික චිත්ත පීඩාවන් නොම වේවා, පාරමිතා ගුණ දියුණු වේවා, පෙරපස වැඩෙන පුරසඳ මඩලසේ අසේසුරෙන් දන දාන්නේ සැප සම්පතින් ආශයෙන් වන්නේ සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දිනෙන් දින දියුණු වේවා, චින්තා මාණික්‍ය රත්නයකින් මෙන් කල්පරුක්ෂයකින් මෙන් භද්‍ර කැටයකින් මෙන් සියලු ප්‍රාර්ථනා මුදුන් පමුණුවාගෙන සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ ශාන්ත සුන්දර අමා මහා නිවන් සුවයෙන් සැනසීමටද මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වේවා, වාසනා වේවා, සිතා චිත්තා ප්‍රීතියෙන් යුත්තව සාදර සිතින් පින් අනුමෝදම්ව නිවන් සම්පත් ප්‍රාර්ථනා කටයුතු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිංජතු. සුවපත් වේවා. සුවපත් Thank you.